සාදුනාදයක් පවත්වන්න. නැවතත් සාදුනාදයක් පවත්වන්න. ඊටත් වැඩි හඬින් සාදුනාදයක් පවත්වන්න. තිසරණ සහිත වූ උපෝසථාංග සීල සමාදානය සඳහා සබ්ද නගල නමස්කාරය කියන්න. ති සංඝං සරණං ගච්ඡාමි අහං බන්ති අජ්ජයිමං ච දිවසං උපෝසතං උපවසාමි අට්ඨංග සමං නාගතං සීලං සමාදියාමි ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්චපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාල භෝජනා වීරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාරණ සහිත වූ උපෝසත අෂ්ටාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් උපෝසත අස්ථාංග සීලං ධම්මං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදීත තුන්ලොවක් සනසවදාල මටද සැනසීමේ මඟ පාදා දුන් මගේම ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ අනන්ත වූ අසීමිත වූ මහෝත්තම ගුණයටයි මේ මොහොතේදී උදෑසන සම්බුදු පූජාවන් පවත්වන්නට සූදානම බලාපොරොත්තුව පින්වතුනි මේ මොහොතේදී අපි දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි සටහන් මතක සටහන් ඇති කරගන්න. බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස යමක් පූජා කළත් ආනිසංස නැතුව නෙමෙයි, බොහෝ ආනිසංස තියෙනවා. හැබැයි ඊට වඩා ලොකු ආනිසංසයක් ලබන්න පුළුවන් ජීවමාන බුදුරජාණන් වහන්සේව සිහිපත් කරගත්තහම ඒ මල් පහන් සුවඳ දුම් ආහාර ගිලන් පසු ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන මේ මොහොතේදී ඒ ප්‍රතිමා වහන්සේ ඉක්මවා ගිය හැඟීමක් අදහසක් ජනිත වෙන්නට ඕන. මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමයි මේ සම්බුදු පූජාවන් මේ පහාර පූජාවන් පවත්වන්නේ කියලා. ජීවමාන බුදුරජාණන් වහන්සේවම අරමුණු කරගෙන උන්වහන්සේ අභියසේ ඉඳගෙන උන්වහන්සේ ඉදිරියේ ඉඳගෙන උන්වහන්සේට කරන පූජාවක් හැටියටම ඒ බඳු හැඟීම් ශ්‍රද්ධා ගුණ ඇති කරගෙන අරහං සම්මා සම්බුද්ධාදී ගුණ සිහි කරගෙන උන්වහන්සේ වැඩ සිටි ආරාමයේ ධම්සභා මණ්ඩපය භාවනා සමාධි සමාපත්ති ඉරියව්ව සිහිපත් කරගෙන ලෝකිත අනුකම්පා කළ බුදුරජාණන් වහන්සේටම මේ සියලු පූජාවන් පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. ලෝතුරු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් මේ සියලු පූජාවන් ඉවසා වදාරත්වා පිළිගනිත්වා. අපි කවුරුත් එකටම තුනුරුවන් ගුණ වන්දනා කොට අත්පස තබා තැන්පත් කරන ලද ඒ සම්බුදු පූජාවන් සම්බුදු ගුණ උදෙසා පූජා කරන නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඥාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකයිතු අනන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා වේරමනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීතමනිරන්තං සරණං සාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදික්ඛිතෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕකනයිකෝ පඤ්චත්තං හේහි ධම්මෝ විඤ්ඤෝති ධම්මං ජීතමනිරන්තං සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ. දිනං තත්තරි පුරිස යුගානි අන්ත කුලිස පුඤ්ඤලා ඒස භගවතු සාවක සංඝෝ. ආහුනියෝ ආහුනියෝ දක්ඛිනේ අනුන්තරං පුඤ්ඤං ලෝකස්සාති සංඝං ජීවිතං යාවනිම්බා. සතර කතරින් එතර වන්නට යමා සාන්තිය ලබා ගන්නට පින්වා වදාළ ඒ තුන් සදහම් මග අවබෝධ කරගැනීම ප්‍රකට කරගැනීම සසර කතරින් එතර වෙනවාය උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවාය කියන ඒ කායන අරමුණයි මේ හැම දෙනාගේම සන්තහාන තුළ මේ මොහොතේ රැඳී පවතින්නේ. ඒ අරමුණ, ඒ අපේක්ෂාව, ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහායි අද දවසක් ඉදහසක් කාර්යභාරයෙන් පිරුණු ජීවිතයේ අමාරුවෙන් නමුත් අද දවසේ වෙන් කළ එකට කරේ. ඉතින් ඒ අරමුණ කරා අපට ටිකින් ටික ලං වෙන්න ඒ පිළිබඳව අපි තුල තිබිය යුතු දැනුම අවබෝධය කෙබඳු විය යුතුද කියන අපිට විස්තර විමසලා බලන්න අදහස් කරනවා. ඊට ප්‍රථම අපි ගත කළ ජීවිතයේ හරිකාරි බහුලයි, සම්බාධක සහිතයි. සම්බාධුයන් ගරාවාසෝ ගිහි ගෙදර බොහෝම බාධක සහිතයි. පන්සල ආරණ්‍ය සම්බාධක වෙනකොට ගිහි ගෙදර ගැන අමුතුවෙන් කතා කළ යුතුනේ. එබඳු සම්බාධක වගකීම් සහිත ජීවිත ගත කළ අපි මොහොතකට නමුත් ඒකත් අතහැර ගන්න, අමතක කරගන්න මේ වෙලාවදී යම් උපකාරයක් ලබන්න ඕන. ඒ උපකාරය ඒ පිහිට අපට ලබා දෙන්න පුළුවන් එකම මහෝත්තමයන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේව දකින, උන්වහන්සේ ළඟට ගිය, උන්වහන්සේගෙන් ධර්මයක් අසාගත් හැම කෙනෙකුගෙන් හිත නිවුණා. බොහෝ දුකින් නිවිලා ගියා. පටාචාරා වැනි අසරණ අම්මල කොච්චර දුකින් බර වෙලා උන්වත්තක මහාවීරට පත් වෙලයි බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. නැගෙනීමේ සිහිලවා ගන්න, නැගෙනීමේ සිහිලවා ගන්න මේ මහා කාරුණික වදන් වල ඇහෙනකොට අර හදවතේ දුර පුරා නැගුණු ගිනිනි වුණා. සෙන්සුනා බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුනේ පුංචිලෙදරියක් වගේ. සාමීනි මසරුප්පන්දනින් මම ඔබ වහන්සේ ළඟට ආවේ. ඒ සත්පුරුෂයන් දෙපළක් සළු දෙක, එකක් ඇඳගෙන එකක් පුරවගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටී සමාව ගත් හැටි ඒ අසිරිමත් දර්ශනයේ මොහොතකට හිතට නැගුණා. එවගේ දුකකට පත් වෙච්ච ඇත්තෝ මේ බුදුරජාණන් වහන්සේ ළඟ නිවුණා නේද? කිසා ගෞතමී වැනි අසරණ අම්මලා මරිච්ච දරුවා තුරුළු කරගෙන කොච්චර දුකින්ද උන්වහන්සේව දකින්න ආවේ. ඒත් මොහොතකින් උන්වහන්සේගේ පැවරුම කොච්චර උපකාර වුණාද ජීවිතයේ තේරුම් ගන්න, සසර තේරුම් ගන්න. කවදාවත් දරුවෝ නිසා දුකටපත් නොවෙන, සදා සැනසීමටපත් වෙන්න පුළුවන්කම තිබුණා කිසාගෞතමීට. මේ වගේ සමාජය තුළ විවිධ අත්දැකීම් ලැබපු, විවිධ පීඩනවලට ලක් වෙච්ච අය, සුනීත සෝපාක වැනි අසරණ දරුවෝ, රජ්ජු මාලා වැනි අසරණ දියණිවරු බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් සැනසුම ලැබුවා. කොච්චර නම් එබඳු පීඩාවලට පත් වෙච්ච අයත් හිටියද, දරුවන් ගොඩාක් හදලා වඩලා භවපුත්ති සම්මලාවේ කාගේවත් අවසාන කාලෙක හිතක් පිළිසරණක් නැතුව සෝනාවෙන යම්මල මහරහත් මෙහෙණින් වහන්සේලා බවට පත් වුනේ. මහා කාරුණික ශාසනයේදී ඊට මෙහෙම බොහෝ දුකටපත් වෙච්ච අය නිවුනේ ලෝතර බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ ඇත්තන්ට තිබුණු තරම් දුකක් වේදනාවක් අපට නැති වුණා. අපි මා සංසාරේ මහා දුකකට මැදි වෙච්ච පිරිසක්. සසර දුක් කඳුළු මැදින් යන ගමන අපි මේ සංසාර ගමනේ හෙළූ කඳුළු මහ සමුදුරවල් ගණනාවක් පුරවන්න තිබුණා. මේ ජීවිත ගමනේ සසර ගමනේ ගැලුලේ සමුදුරු ගණනාවක් පුරවන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අනුසග්ග සංයුත්තේදී හරි පැහැදිලිව දේශනා කළා. අපි ආපු ගමන පිළිබඳව අනුමතග්ගෝ යම් වික්‍රේ සංසාරෝ තුභා කෝටින පඤ්ඤායිති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සංධාවිතං සංසරිතං මමං චේතං ආකාංච මහණනි මමත් නුඹලත් මේ සංසාරේ අවිද්‍යාව නිමිති අඳුරෙන් වැහිලා තණ්හාව නිමිති සංයෝජනයෙන් බැඳිලා මේම කොනක් නොපෙනෙන සසර ගමනේ බොහෝ කාලයක් ඇවිද්ද. ඉතින් මේ ලේක කඳුලට නිමාවක් කියන්න ඕන. අපි ආපවතාව මහ සමුදුරු පුරවන්න තරම් ලේ කඳුළු හලන්න බෑ. මේ ජීවිතෙන් ඒකට නිමාවක් වෙන්න ඕන. ඒ නිමාව දකින්නයි අපි සසර බොහෝ කාලයක් මේ ගෞතම සාසනේ නිවන් දකින්නයි ප්‍රාර්ථනා කරගෙන ආවේ. පාරමී ගුණ පිළි. දැන් මේ ඔක්කොම පාරමී ගුණ පිළිලා දැන් මේ අවස්ථාවක් ලැබිලා මේ බුදු උපතක් ඇති සද්ධර්මයක් ඇති කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන හංග විකල නොවි ආබාධිත නොවි මන්ද බුද්ධික නොවි ඉපදිලා තියෙන්නේ පාරමී කුසල බලය නිසා. දැන් මේ හේතු සම්පත්තිත් ඔක්කොම සැලකිලා තියෙනවා. ඒ නිසා දැන් අපිට ඕන කරන්නේ ඒ සඳහා නිසි වූ මඟ පෙන්වීම. ඒ සඳහා වීරිය උත්සාහය ඕනකම කැමැත්ත නැතුව නෙමෙයි. මේ ඇතුළු ජීවිත කාලයේ බොහෝ කාලයක් යම් උත්සාහයක් වීරියක් මහන්සියක් දැරුවා. ඒ ප්‍රතිඵලයක් හිතට දැනෙන ප්‍රතිඵලයක් කෙලෙස් සංසිඳුරු බවට සාක්ෂියක් සාධකයක් නොලැබුණා නම් ඒ උත්සාහයේ වීර්යයේ කැපකිරීමේ අඩුවක් නෙමෙයි තියෙන්නේ. ඒ සඳහා ලැබුණු මඟ පෙන්වීමේ අඩුවක් වෙන්න පුළුවන්. මේ ලෞතර ධර්මය ඉතාමත්ම නිවැරදි වෙන්න ඕන. ඉතාමත්ම නිවැරදි වුණේ නැත්නම් ඒ බලාපොරොත්තු උත්තරේ ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි අද දවසේ ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ. උන්වහන්සේ දේශනා කළ තථාගත ධර්මයයි සිහි කරනවන කාගයක් හෝ පෞද්ගලික මතවාදයක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කළ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ලෝකිත අනුකම්පාවෙන් දේශනා කළ ඒ ධර්මයේමයි අපි සවන් දෙන්න ඕන. ඒ ධර්මයේ සවන් දෙමින් අපි බලන්න ඕන. එදා මේ බණ අහලා බොහෝ දෙනෙක් නුනනන් සැනසීමනම් ඇයි අපට බැරි නින්න සැනසෙන්නේ? එහෙමනම් මොකක්ද අඩුව? එක්ක අපේ අඩුවක් තියෙනවා. එක්ක දේශිතයන්ගේ අඩුවක් තියෙනවා. එක්ක කියන ධර්මයේ අඩුවක් වෙනවා. අපි මේ අඩුතෙන් හදාගෙන නිවැරදි කරගෙන අද දවසේම අපි බුදුරජාණන් වහන්සේ ළඟින් සැනසීමක් සැනසීමක් ලබන්න ඕන කියන අදන සාධිෂ්ඨානයේ පළමු කොට ඇති කර ගන්නට ඕන පහල කර ගන්නට ඕන. ඉතින් අපි මොහොතකට නේස් පියාගෙන බුදුරජාණන් වහන්සේව සිහිපත් කර ගන්නට ඕන. උන්වහන්සේගේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉක්මවා ගිය හදවතේ මැවෙන දර්ශනයක් උපදව ගන්නට ඕන. උන්වහන්සේලා ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ධර්මචාරිකාවේ පින්දපාති චාරිකාවේ වැඩම කරපු හැටි සුදුවල් කලාවක් දිගේ රුග්ගොන්වක් මැදින් වෙල්යායක් මැදින් ඒ වඩින අසිරිමත් දර්ශනීය මොහොතකට සිහි කරගන්න. උන්වහන්සේ වැඩ සිටියම ආරාමයක ධම් සභා මණ්ඩපයක් තිබුණා. සිවන පිරිස සතර දිසාවෙන් උන්වහන්සේ දෙසට වැඳ නමස්කාර කරගෙන හිටියා. මධ්‍යාසනයේ උන්වහන්සේ වැඩ සිටියා. රණහංසයන් සමූහයක් පිරිවරාගෙන ඉන්න හංසරාජයෙකු වගේ උන්වහන්සේ වැඩ ඉන්න ඉරියව්ව උන්වහන්සේ වැඩ ඉන්න ආකාරය සිහි කරලා බලනකොට ඒ තැන්වලදී නැගෙනගුණ ප්‍රශ්න ගැටළු පිළිබඳව වාද විවාද සංවාද පිළිබඳව සිහියට නගනකොට අපට ප්‍රතිමා වහන්සේ ඉක්මවා ගිය දර්ශනයක් හිතින් දකින්න පුළුවන්. ඉතින් උන්වහන්සේ පන්සාලිස් වර්ෂයක් මුළුල්ලේ කළේ අසිරිමත් දේශනාවන් පිළිබඳ. එවගේ එදා උන්වහන්සේ පන්සාලිස් වර්ෂයක් මුළුල්ලේ ලෝක සාසනික මෙහෙවර ඉටු කරලා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල්තුරු සෙවණේ උතුරට හිසලා දකුණට පයලා නැගෙනහිරට පිටුපා බටහිරට මුහුණලා ඒ වැඩ සිටි අවසාන ඉරියව්ව එහෙමත් ඉඳගෙන උන්වහන්සේ ලෝකට පුත්‍රාන් කම්පා කළා. ආනන්ද හාමුදුරුව දකින්න වඳින්න කතා කරන්නේ නාය වළක්වනවා. මේ උන්වහන්සේට අවසාන මොහොත හරි තියාගන්න විවේක දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතෙත් ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා තියානද එම් කියන්නේපා. කමක් නෑ ඉන්න දෙන්න. සුබඳුට එන්න දෙන්න. දෙනෙක් පියා ගන්න අවසාන මොහොතෙත් උන්වහන්සේ කොච්චර ලෝකිට අනුකම්පා කරන්න. අවසාන මොහොතෙත් සිවන පිරිසට කතා කරලා තියෙනවා. එවත් අසහගත යුතු දෙයක්. ගැටළු සහගත තැනක් තියෙනවා නම් දැන් අහන්න විමසන්න. මෙසේ උන්වහන්සේ විමසලා අවසාන මොහොතේ පන්සාලිස් වර්ෂයක් මුළුල්ලේ කළ දේශනාව එක්තැන් කරලා හකුළුවල කෙටි කරලා හඳදාන භික්කවේ ආමන්ත්‍රයන්ගෝයි ධම්ම සංඛාර අපමාදේන සම්පාදේත සීල සංස්කාර ධර්මියෝ අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඉක්මන් කරන්න, ප්‍රමාද නොවන්න, ප්‍රමාද වෙල කනගාටු වෙන්න එපා, දුක් වෙන්න එපා. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදී වාදාදම කළ යුත්ත කරන්න, සම්පාදනය කරගත යුත්ත සම්පාදනය කරගන්න. ඒ අවසාන අවමාදීව ලෝකෙට කළ ඔබට මට මාදිවී කළ ඒ අවසාන ඉල්ලීම ඒ දුක්බර මොහොත මොහොතකට සිහිපත් කරලා අනේ බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේදී මගෙන් මේ බලු ඉල්ලීමක් කළා නේද? සංසාර බොහෝ කාලයක් දුක් විඳින් මා වෙනුවෙන් අපි වෙනුවෙන් පන්සාලිස් වර්ෂයක් මුළුල්ලි බණ කිව්වේ පාගමනින් වැඩම කළේ අපි වෙනුවෙන්. ඉතින් මේ අවසාන මොහොතේ කළ ඉල්ලීමවත් මාටු කරන්නට ඕන නේද? මම එමනම් බුදුරජාණන් වහන්සේ යවවාදී පිටනවා, මම අප්‍රමාදී වෙනවා, මගේ ජීවිතය තුළ යන්තා කඩුපාඩුකම් තිබුණා නම් අද මේ මොහොතේ ඉඳලා ඒ සියල්ල මගහරවා ගන්න, නිවැරදි කරගන්න, අප්‍රමාදීව ඒ ධර්මයේ සම්පාදනය කරගන්න මං උත්සාහවත් වෙනවා, වීර්ය කරන උත්සාහවත් වෙනවා, උනන්දු වෙනවා කියන අදහස් අදිස්ත්‍යාම තමා තුළ ඇති කරගෙන ඒ අසිරිමත් දර්ශනය සිහි කරගෙන උන්වහන්සේ දෙස බලාගෙන දෑත් ඔසවා නළවෙතට ගෙන මෙසේ උන්වහන්සේට නමස්කාර කරමු. සාමි භාග්‍යවතුන් වහන්සේට මේ ජීවිතය පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා ජීවිත පූජාවෙන් මංගවැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
පූජා වේවා.
ලෝතුරා බුදුරජාණන් වහන්සේව සිතින් දකිනින් දර්ශනය කරගනිමින් ඒ හද වැදෙහි මැවෙන පහළ වෙන බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන මේ කියන ගුණය සිහි කරන්නේ මෙහි කරන්නේ වචනයෙන් නෙවෙයි සිතින් නැවත නැවත වරක් සවන් දෙන්න හොඳින් දෙවනුව තමන්ගෙන් තමන්ගේ සිතින්ම ඒ ගුණය ආවර්ජනය කරමින් මෙනෙහි කරමින් අපි ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේගේ සමීපයට යන්නට බලමු.
භාග්‍යවතුන්
ශාන්ත සුන්දර නිවන් පුරට වැඩම කළහින්ද ශාන්ත සුන්දර නිවන් පුරට මග පෙදුහින්ද ශාන්ත සාධනාවයක් පවත්වනවා. මාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි. සිතේ සංසිඳීම නිවන බව වෙනස් නොකොට ඒ භාවනාවේ හිත පැවතුන ආකාරයෙන්ම හිත නිවාගෙන මේ හැම ධර්මයකට මුලින් සිත යොමු කරන්ට ඕන. ඒකත් ධර්මානුපස්සනාවක් වේවි. එහෙම ඒ ආකාරයෙන් ඒ සිහිනුවණින් වීර්යයෙන් මේ මොහොතට සාඳුන්නෝ කාර්තාවට සම්පජානෝ සතිමා අර්ථාපි වීර්යය තියෙන්න ඕන. සම්පජානෝ නුවණ යෙදෙන්න ඕන. සතිමා සිහිය යෙදෙන්න ඕන. ඒ ධර්මතා තුන යෙදුණු විනය රූපී අවිද්‍යා දෝමනස්ස අවිද්‍යා දෝමනස්ස යන සිතට එකතු වෙන එකක් නෑ. උපන් උපන් ලෝභ ද්වේෂය සංසිඳේවි. ඒ සංසිඳීමම චිත්ත සමතයාගේ චිත්ත සමාධියේ ආරම්භය වේවි. එනිසා හොඳින් මේ සැලැස්ම සිත් උපදවගෙන පහල කරගෙන අපි තථාගත ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳව අපි අපේ අරමුණ ඉටු කර ගැනීම පිණිස උන්වහන්සේ අපට කුමක් දේශනා කළේද කියලා හිතලා විමසලා බලන්න උත්සාහවත් වෙමි. මේ භාග්‍යවත් වූ තිරෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වාසනාවන්ත ගුණ බාර කාරණක පින්වත්නි, අපි හැම දිනාටම එකම අරමුණක් තියෙන්නේ. ඒක තමයි අදාද ලැබෙන නිර්වාණ සාන්තිය. සසර දුක් ගෙවා ගන්න. සසර දුක් ගෙවනවා නිවන් ලබනවා කියන්නේ ලෝකයෙන් ඈතර වෙන එකට. ලෝකයෙන් ඈතර වෙන එක. එතකොට ලෝකය කියන්නේ මොකක්ද? ලෝකයෙන් ඈතර වෙන්නේ කොහොමද? මේ ටික ටිකක් අපි දැනවත් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වරක රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට දේශනා කරනවා, බඹයක් පමණ වූ මේ සිරුර තුළ ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ කරන පිළිවෙතක් ඇත කියලා. බඹයක් පමණ වූ සිරුර තුළ අපි හුඟක් දෙනෙක් මෙහෙම දේශනාව සවන් දෙනකොට අපේ අදහසට නැගෙන්නේ මේ බඹයක් පමණ වූ කය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මින් අදහස් කළ මේ කය මේ රූපී පමණක් නෙවෙයි. චිත්ත චෛතසික ධර්මත් එක්කයි උන්වහන්සේ මේ බබයක් පමණ සිරුර තුළ කියලා කිව්වේ. සිරුර කිව්වේ නෑ ලෝකෙට, සිරුර තුළ කියලා කිව්වේ. එනිසා සිරුර තුල කියලා කිව්වහම සිරුර විතරක් ගවේෂණය කරලා වැඩක් නැහැ. භාජනයක් තුල තියෙන දේ නම් හොයන්න ඕන භාජනය ගැන කලබලයක් නැක්ක් නෑ. භාජනය ගැන හොයන්න වෙනවා භාජනය තුල ඇති දේ හොයා ගැනීම සඳහා. එනිසා අපි ලෝකය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් ලෝකෙන් ඈතර වෙනවා කියන එක වෙන්නේ නෑ. ලෝකෙන් ඈතර වෙච්ච තැන දන්නේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකය කියන තැන හඳුන්වලා දෙනවා එහ ලෝකය. එහට ගෙතෙන රූපයත් ලෝකය. කනත් ලෝකිතයි. ශබ්දයත් ලෝකිතයි. නාසයත් ලෝකිතයි. දන්දයක් ලෝකිතයි. දිවක් ලෝකිතයි. රසයක් ලෝකිතයි. කයක් ලෝකිතයි. කයට ගැටෙන පහස ලෝකිතයි. සිතක් ලෝකිතයි. සිතුවිලි ලෝකිතයි. කොහොම බුදුරජාණන් වහන්සේ ලෝකය කියන තැන දොළොස් ආයතනයකට බෙදලා පෙන්නනවා. ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. මේ 12 තමයි ලෝකය කියන්නේ. දැන් ඔබ හිතන්න මේ ටික ඇරෙනකොට මොනවද ලෝකෙ තියෙන්නේ කියලා. මේ ටිකට අයිති නැති දෙයක් ලෝකෙ තියෙනවා කිසිවක් නැහැ. මුළු ලෝකයේම බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප තුන් ලෝකයේම මේ දොළොස් ආයතනයකට බෙදුවා. හැබැයි දොළොස් ආයතන තුන් ලෝකෙම තියෙනවා නෙමෙයි. සිත නැති ලෝක තියෙනවා. කය නැති ලෝක තියෙනවා. ඒ තැන්වලදී අඩු වැඩි වෙනවා වෙනස්කම් වෙනවා. අපි ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ අපි මේ දොළොස් ආයතනයෙන් යුක්තයි. එහෙනම් අපි මේ ආයතන 12න්ම මිදෙන්න ඕන. රූපී අරූපී භක්ම ලෝකවලට යනකොට යම් යම් කොටස් වලින් මිදිලා හැබැයි යම් තැනක රැඳිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට බණ කිව්වේ මෙන්න මේ කියන ලෝකයෙන් මිදෙන්න. මේ ලෝකයෙන් මිදෙන්නයි ඕන. ලෝකයෙන් ඈතර වෙන්න ඕන. ලෝකයෙන් ඈතර වෙන්න ක්‍රමය. දැන් අපිට කාම ලෝකය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේ කාම ලෝකය. කාම ලෝකය අපිට හම්බ වෙන්නේ ඇහැ, කන, නාසය, දිව, කය කියන මේ පංචායතනෙට. මේ පංචායතනෙට තමයි කාම ලෝකය ගැටෙන්නේ. එතකොට දැන් අපි කාම ලෝකයෙන් මිදෙන්න නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසින් මිදෙන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කාම ලෝකයෙන් මිදෙන්න බෑ ඇහැ, කන, නාසය, දිව, කය කියන ආධ්‍යාත්මික ආයතන නැත්නම්. ආධ්‍යාත්මික ආයතන පහට සාපේක්ෂව බාහිර ආයතන ටික. ඒකට බාහිර ආයතන ටිකින් නිදෙන්න වෙන්නේ ආධ්‍යාත්මික වෙච්ච පංච ආයතනෙන් නිරුද්ධ කරගත්තු. ඇහැ තියෙනවා නම් රූප ලැබෙනවා. කාම ලෝකේ හම්බවෙයි. කන තියෙනවා නම් ශබ්ද ඇහෙනවා. කාම ලෝකෙ ගැටෙනවා. නාසය තියෙනවා නම් ගන්ධ ගැටෙනවා, ලෝකෙ ගැටෙනවා. දිව තිබුණොත් රස ලෝකෙ ලැබෙනවා. පහස තිබුණොත් පොට්ටබ්බ ලෝකෙ ලැබෙනවා. එතකොට දැන් කාම ලෝකයෙන් මිදෙන්න අපි මොකද කරන්නේ? කාම ලෝකයෙන් මිදෙන්න නම් ඇහැ, කන, නාසය, දිව, කය මේ අධ්‍යාත්මික ආයතන පහ නතර කරන්න ඕන, වහන්න ඕන. නිරුද්ධ කරන්න. ලෝකයේ ඒ සඳහා මෙන්න මේ ඇත්ත දැක්ක සාත්‍රූරයා එකම බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේටත් ප්‍රථම මේ කාම ලෝකයේ ආදීනව දැකලා ඒකෙන් මිදෙන්න පිළිවෙත් ලෝකෙට කියපු සාස්ත්‍රවරු හිටියා. ඔබට මතකයි අසිත භාර්ගව තාපසතුම කාම ලෝකයේ ඉක්මවා යන්න පුළුවන් හැකියාව තිබුණු කෙනෙක්. ඒ වගේම මගේ සාස්ත්‍රුන් වහන්සේගේ පෙර ආචාර්යවරයන් වෙච්ච ධ්‍යානලාභීන් දෙපළක් සිටිය ආරාර කාලා උද්දකාරාම පුත්‍ර මේ සමාපත්තිය පදවා ගත්තා. කාම ලෝකයෙන් විතර විචාය කාම ලෝකයෙන් විතරක් නෙමෙයි, කාම ලෝකයේ ඇතහැරලා රූප ලෝකයට ගිහිලා රූප ලෝකයේත් ඉක්මවා අරුති බ්‍රහ්මතල මට්ටමක මනස පිහිටුවා ගත්ත උතුම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියත් ළඟට ගිහිල්ලා කාමයාදීනෝ දැකලා රජගෙදරින් ගියේ. ඒ කාමයෙන් මිදෙන්න ප්‍රඥාව දුබල කරන කෙලෙස් අකුසලයට හිත නමන ඒ කාමයෙන් මිදෙන්න උන්වහන්සේලා යම් පිළිවෙතක් යොදාගත්තා. ඒ සඳහා අපි කියනවා කමඨාණක් යොදාගත්තා, අරමුණක් යොදාගත්තා. ඒක තමයි අද දවසෙත් අපි බොහෝ වෙලාවට භාවනා කරනවා කියලා භාවිතා කරන්නේ. අපි ඒ සඳහා සිත, මනස කිසියම් අරමුණක නිමිත්තක කමඨහන පිට තියෙනවා. එමක මේ කාර්යය කරනවා. හැබැයි අපි දන්නවාද ඇයි අපි මෙහෙම කරන්නේ කියලා? ඇයි අපි මෙහෙම කරන්නේ? මේ කටයුත්ත යෙදීමේ මොකද්ද වෙන්නේ කියන ප්‍රමාණය සීමාව අපි සමහර වෙලාවට දැනගෙන ඉඳලා නැහැ භාවනා කළාට. ඒ භාවනාවෙන් ලැබෙන උපරිම ඵලය සීමාව කොතනද කියලා අපි දන්නේ නැහැ. එමතන මේ කමඨහනක් තුළ නිමිත්තක් තුළ හිත රඳවගෙන ඉන්න තාක්කල් පංච ආයතන උපදින්නේ නැහැ. ඒ ආයතන පහ අතාරින්න පුළුවන්. හැබැයි ඒ පහ අතෑරුණාට ලෝකෙට අයිති ආයතන දෙකක් තාම පරිහරණය වෙනවා. ඒ ආයතන දෙකක් පරිහරණය වෙනකන් කවුරු හරි කිව්වොත් ලෝකෙන් විතරයි කියලා ඒක වැරද්දක් තියෙනවා. ඒක බුදුදහමට එකඟ නැහැ, සද්ධර්මයට එකඟ නැහැ. දොළොස් ආයතනයේ මා ලෝකේ දොළොස් ආයතනයෙන්ම මිදෙන්න දැන් අපි ඒක පිළිවෙලක් තියෙනවා. කාම ලෝකයේ තියෙන ආදීනව භයානකකම නපුරුකම දැකලා අපි ඒකෙන් මිදෙන්න බැහැ. එහේ අරගෙන එහෙට අරමුණු ලැබුණොත් කාමයේ කෝපය උපදිනවා, කැමැති අරමුණේ ඇලෙනවා, අකමැති අරමුණේ ගැටෙනවා. කැමැති අරමුණ ලැබෙනකොට සතුටු වුණත් ඒක වෙනස් වෙනකොට දුක් වෙනවා. ඇති වෙන ස්වභාවයෙන් කන තිබුණු ශබ්ද ගැටෙනවා, ලෝභ දේශ උපදිනවා. නාසයේ දිව කය තිබුණු ශබ්ද ගන්ධ රස පහස ලැබෙනවා. එක අරමුණ කැලිනවා, එක අරමුණ ගැටෙනවා, ලෝභ දෙසිනවා, හිත කෙලෙසිනවා, හිත කිලුටු වෙනවා. අපි මෙන්න මේ බව දන්න නිසා හිත ලැබෙන ඒ කිලුටු සිතින් සිදුවෙන කායික වාචික මානසික ක්‍රියාකාරකම් වලට අපි කියන කර්ම කියලා, අකුසල කර්ම කියලා. අකුසල කර්ම වලට ලැබෙන භයානක ප්‍රතිඵලයක් අපි දන්නවා හඳුනගෙන තියෙන. මේ ඔක්කොම දකින අපි ඒ භයානක තැනින් මොහොතකට හරි ඉවත් වෙන්න උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙන අපි ආධ්‍යාත්මය තුළ හිත පිහිටවා ගන්නවා. ඔන්න කමඨහනකට හිත තබා ගත්ත බුදු ගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, අසුභ වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්, වෙනත් වෙනත් ආධ්‍යාත්මය තුළ කරුණු විමසා බලන කමඨහනක වෙන්න පුළුවන්. එතෙන් මෙන්න මෙතන දැඩිව තදින් සිත පිහිටවා ගත්තාම සිදුවෙන්නේ මොකක්ද? සිදුවෙන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ටිකක් ඉගෙන ගන්නවා වෙලක් තියෙන්න ඕන. එතකොටයි අපිට වඩාවත් පහසු වෙන්නේ, යෝග්‍ය වෙන්නේ. යම් තැනක තියෙන ආදීනවය, භයානකකම, නපුර දැනගෙන හිටියාම එතන පිළිටන්න ලේසි, එතන බවුණත්. දැන් ඔබ මොහොතකට හිතන්න, ඔබ දැන් ඇස් දෙක පියාගෙන බාහිර ශබ්ද වලට සවන් නොදී ගන්ධ රස පහසට සවන් සිටිනකොට, ආයතන යොමුනකොට යම් කමඨහනක හිත පිහිටුවාගෙන ඉන්නවා කියලා, ආනාපාන සතිය වෙන සමාන මෛත්‍රී බුදු ගුණ හෝ කමඨහනක සිත පිහිටුවාගෙන ඉන්නවා කියලා හිතන්න. එහෙම ඉන්න ඔබ ඒ හිටිගමම නැගිටින්නේ, ඒ හිටිගමම ඇස් අරින්නේ, ඒ හිටිගමම ඔළුව හරවලා තව පැත්තක් බලන්නේ. දැන් බලන්න තමන්ගේ චිත දිහා ඇයි එහෙම කරන්නේ කියලා. ඔන්න ඔබට අරමුණේ හිත දැඩිව පිහිටුවාගෙන ඉන්න අවස්ථාවේ දැනෙයි එතකොට. හොඳට කල්පනා කරලා බලන්න, ඇයි මෙහෙම ඇස් දෙක පියාගෙන එහෙම කමටහන ඉන්න ගමන් එකපාරට ඇස් ඇරෙයි? ඒ ඔළුව හරවලා තව දිහාවක් බැලුවේ. ඒ එකපාරට නැගිට්ටි කල්පනා කරලා බැලුවොත්, හොයලා බැලුවොත්, විමසලා බැලුවොත් ඔන්න ඔබට පේන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය හේතු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ධර්මය ලෝකේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මා තුළ හැම මොහොතකම හැම තත්පරේම ක්‍රියාත්මක වෙන දේ නේද මේ බුදුරජාණන් වහන්සේ එළියට අරගෙන මේ දේශනා කරලා තියෙන්නේ. දැන් හොඳට පරික්ෂාකාරී වෙන්න. ඔබ යමක් දකින්න කැමැත්තේ ඉපදිලා බලන්න ඕන කියලා හිතවම නෙවෙයිද හැරෙන්නේ? ඉහි යමක් තියෙනවා කියලා හිතලා හිතපු නිසාම නෙවෙයිද ඔළුව හරවලා බැලුවේ? යමක් බලන්න, දකින්න, අහන්න, රස විඳින්න, පහස ලබන්න ඕන කියලා හිතලම නෙවෙයිද ඔබ කය ඔසවගෙන නැගිට්ටි? නැගිටගෙන තැනට ගිනිච්චි. දැන් බලන්න පංච ආයතනෙ උපදින්න හේතුව කොතනද තියෙන්නේ කියලා. දැන් අපි නිහඬ කරගන්න පංච ආයතනෙ නැවත අවදි වෙන්නේ කොතනද කියලා. ඔන්නෙන් තේරෙනවා යම් යම් දේ පිළිබඳව හිතන නිසා, හිතන නිසාමයි පංච ආයතනිය උපදින්නේ. පංච ආයතනිය උපදිනකොට මොකද වෙන්නේ? ඉදිරියේ තියෙන යම් යම් අරමුණු උපන් උපන් ආයතනයට අනුව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ ආදී අරමුණු ලැබෙනවා. අරමුණු ලැබෙනකොට මොකද වෙන්නේ? ඉෂ්ටනම් කාන්තනම් මනාපන එළෙනවා. අනිෂ්ටනම් අකාන්තනම් නමනාපන ගෙටෙනවා. දැන් හැරෙනකොටම මොකද්ද වුනේ? හිත පෙලෙසුනා, පිළුටුනා, ලෝභ දිරිසුනා. ඒ පංසාචේ පදුත්තේන ඒ දූෂිත වෙච්ච මනසින් ඊළඟට කරන ක්‍රියාකාරකම් ටික, යකුසල මූලයෙන් නිසා සිදුවෙන ඊළඟ ක්‍රියාකාරකම් ටික අකුසලයි කියන විදිහට යනවා. ඒ අකුසලයට ලැබෙන විපාකය හිතතර නැහැ. සැපදායි නැහැ. දුක්ඛදායි. එතකොට දැන් මොන අපට තේරෙනවා ඇහැ ඇරුණු කන් යොමු නාසය දිව කය උපන්න හටගත්තොත් ඒ ආයතන උපන්න බාහිර අරමුණු ගැටිලා මේ ලෝභ ද්වේෂ හිත කෙලෙසෙන හිත පිළිටු කරන ධර්මයෝ පහළ වෙනවා. එහෙනම් දැන් ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඒ කාම ලෝකයේ තුල හමු වෙන මේ අරමුණු වලින් මිදෙන්න ඕන. මිදෙන්න නම් පංච ආයතනය නූපදවන්න ඕන. පංච ආයතනය නූපදවන්න ඕන. ඔන්න අපි පංච ආයතනය මිදෙන්න කමඨහන ගන්න. කමඨහන. බුදුරජාණන් වහන්සේ 40 කමඨහන් ඒ සඳහා පනවලා තියෙනවා. සමත විපස්සනා කමඨහන් තියෙනවා. දැන් අපි කමඨහනක හිත තදින් පිහිටුවාගෙන අපි දැන් ඒ තුන හිතර දෙනකොට එතන හිත පිහිටන හැම මොහොතකම එහේ කන නාසය දිව කය පිළිබඳව සම්බන්ධතාවයක් නැහැ. ඒ ටිකත් එක්ක තියෙන සම්බන්ධතාවයේ අතහැරෙනකොටම රූප ශබ්ද ගන්ධ රස පහස කියන ලෝකයක් අතහැරිලා. දැන් මේ නිමිත්තේ ඉන්නකම් හැබැයි. දැන් අපි මෙන්න මේ නිමිත්තේ අපි හිතමු ආනාපාන සතිය බුදු ගුණ මෛත්‍රී අසුභ ධාතු මනසිකාර නවසිවතික නිස්කුමනකෝ කමඨහනක හිත දෙදීව පිහිටුවා ගත්තාම ඔන්න ඔය කියන ලාභය ලැබෙනවා. හැබැයි දැන් අපි මෙතන හිත පිහිට ගත්තට මේක නිවන නෙවෙයි. මේක විමුක්තිය නෙවෙයි. මේක මාර්ගය නෙවෙයි. ඔය ටික බුදුරජාණන් වහන්සේම ලෝකෙට දේශනා කරපු ටික නෙවෙයි. ඔය ටික බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලිනුත් ලෝකෙ තිබුණා. ඔයිට එහාට තිබුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේව සංඥා නා සංඥා සමාපත්තිය දක්වාම හිත වැඩුවනේ. කාලාකාලාම පින් ධ්‍යාන සමාපත්ති හතක් ඉගෙන ගත්තා. අටවෙනි ධ්‍යාන සමාපත්තිය උද්දකාරාම පුත්ත තවස්තුමාගෙන් ඉගෙන ගත්තා. මේ අටවටම ආවනේ. හැබැයි එතකොට කාම ලෝකෙින් මිදෙලා රූප ලෝකෙනුත් මිදෙලා අරූපී ලෝක මට්ටමේ කෙලවරේ තිබුණේ. ලෝකේ කෙලවරේ තිබුණේ. හැබැයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මොකද කිව්වේ? මේ මාසොයන නිවන නොවේ. මේ මාසොයන විමුක්තිය නොවේ. මෙහි නිවනක් නැත, සංසිඳීමක් නැත. ඒ ජාතිය නැති, ජරාව නැති, වියාදී නැති, මරණය නැති නිවන සොයාගෙන මායා යුතුය. අර ගුරුවරු ශිෂ්‍යයන්ගේ වගකීම් පවා පවරමින් ධන ප්‍රධානව ඉන්න කියලා ආරාධනා කරද්දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ ඔක්කොම අතහැර දාලා ගියා නේද? ගයා තීර්ථයට. ගයා තීර්ථයට වැඩම කළා. දැන් බලන්න උන්වහන්සේ යම්කි ධ්‍යාන දක්වා ඇවිල්ලා අතහැරියා. එතකොට අද දවසේ අපි කොහෙද නතර වෙලා තියෙන්නේ? අපේ ගමන නතර වෙලා තියෙන්නේ කොහෙද? අපි අද විමුක්තිය නිවන කියලා අදහස් කරන්නේ කොතනද? යම් විදිහකින් උන්වහන්සේ ධාතහැරලා ගියේ ආලාර පාලා බුද්ධකාරාම පුත්ත හිටි තැනන බුද්ධ ශ්‍රාවකයෝ තියාගන්න අපි ඉන්නේ කුචරවාසනාවන්තයේද මේ ලබාගත් මිනිස් ජීවිතයෙන් ලබන්න තියෙන උතුම් ඵලය මේ තුල අපට හමු වෙන්න පුළුවන් නේද? එහෙනම් අපි ඉතහා යන දැනුම නුවණ මේ නිවන් මඟ තුලදී අපි ලබලා තියෙනවා. එහෙම නැති වුණොත් අපි නිවන් දකින්න කැමැත්ත උත්සාහය වීර්යය තිබුණා අපි බලාපොරොත්තු ඉටු නොවී යන්න පුළුවන්. ඉතින් අද දවසේ විශේෂයෙන් අපි පරිස්සම් වෙන්න උන අවධියක්. ප්‍රවේශණයෙන් කටයුතු කරන්න උන අවධියක් උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ දාන දේශනා කළා මහා කාශ්‍යපයන් වහන්සේට ලෝකෙ රත්තරන් තියෙන කම් කවුරුත් රැවටෙන්නේ රත්තරන් විතරක් පිට නිසා. ඒ තනාගතේ රත්තරන් වගේ දිලිසෙන දේවල් ලෝකෙ පහළ වෙනවා කාශ්‍යපේ. එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එදාට ලෝකෙ කොටසක් රැවටෙන්න පුළුවන්. රත්තරන් කියලා රැවටෙන්න පුළුවන් රත්තරන් වගේ දිලිසෙන දේට. දිලිසුනාට දිලිසෙන හැම දෙයක්ම රත්තරන් නෙවෙයි. ඒත් දාට ලෝකෙ බොහෝ දෙනෙකුට අයහපතක් වෙනවා. ඒ වගේම මහා කාශ්‍යපෙනි ලෝකෙ සද්ධර්මයේ තියෙනකම් කවුරුවත් රැවටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ. ඒ තනාගතේ මේ සද්ධර්මයේ මේ දේශනා පාඨම යොදාගෙන ධර්මයේ වගේ දේවල් ලෝකෙ පහළ වෙනවා. කෙනෙකුට හිතා ගන්න බෑ දිලිසෙනවා දෙකම එකම ධර්මයේ වගේ. නමුත් ඒ ධර්මයේ නෙවෙයි. එදාට ලෝකෙ බොහෝ පිරිසක් රැවටී මුලාවටපත් වෙදී එදාම වහන්සේ බුදුන් වහන්සේ දැක්කා අද වර්තමාන ලෝකේ. පරිනිර්වාණ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කළා කාවින් බණ ඇහුවත් කමක් නැහැ. කවුරු බණ කිව්වත් කමක් නැහැ. හොඳින් අහන්න. හොඳට ධාරණයට ගන්න. ඒක පාඩක පිළිපදින්න යන්න එපා. ඒක අර්ථ පරීක්ෂා කරන්න. චතුරාර්ය සත්‍යයට ගැළපෙනවද කියලා බලන්න. ඒ ධර්මයේ රාග ද්වේෂ මෝහ තුනම දුරු කරනවද කියලා බලන්න. පටිච්චසමුප්පාදයට එකඟද ගැළපෙනවද කියලා බලන්න. මේ තුන් දහමටම එකඟ නම් විතරක් ඒ ධර්මයේ අනුගමනය කරන්න නැත්තම් දිලිසුණාට රත්තරන් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දාන කළ දේශනාව අදටයි ගැලපෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි කවුරු හරි කියන දෙයක් පුද්ගල විශ්වාසයක් තුළ අපි නතර වෙන එක වැරදි. ඒ නිසා අද මා කියන දේ පිළිබඳව පිටිගල හාමුදුරුවන්ට පිටිගල හාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිසක් නෙවෙයි හැදෙන්න ඕන. බුද්ධ ශ්‍රාවකයෝ පිරිසක්. පෞද්ගලිකයෝ පිරිසක් ගොඩනගා ගැනීම අවස්ථාවේදී බුද්ධ ශ්‍රාවකයෝ ඉන්න ඕන. බුදු හාමුදුරු කරේ පාදෙන්න. ඒ නිසා අපි අහන්න ඕන පිටිගල හාමුදුරුවන්ගේ බණක් නෙවෙයි. බුදු හාමුදුරුවන්ගේ බණ. අද වාර්ගික වෙලා කොටස් කොටස් බෙදිලා දහමින් තුන. මේ බෙදුණා කියලා කියන්නේ සාසනෙන් බැහැරයි කියන්නේ. හරි ධර්මයක නෙදිලා නැහැ කියන්නේ. ඒ නිසා දැන් අපි බලන්න ඕන එහෙනම් අපි පංච ආයතනෙ විතරක් නිදෙන්න කර්මණ පිට තියාගෙන දැන් සමාධි වුණා. දැන් ධ්‍යානෙට ආවා. දැන් ලෝකේ අතහැරුණා කියලා අපි සෑහීමකට පත් වුණු අපි ලෝකයට අයිති ප්‍රධානම ආයතන දෙක ඇසුරු කරගෙනම ලෝකෙ මිදුණා කියලා නතර වුණා. අලාකාරමල උද්දකාරම් පුත්ලා හිටපු තැන හොඳයි. ඊටත් වඩා මෙහා තැන කල් අපි නතර වීම. එනිසා දැන් අපි බලන්න ඕන මේ ආයතන දෙකක් නිරුද්ධ කරන්න කොහොමද? ඒකට මොකද කරන්න තියෙන්නේ? දැන් අපට තේරෙනවා හිත දෙදිව අරමුණක මනෝමය අරමුණක හිත පිහිටුවාගෙන හිටියත් යමක් සිහි වුණා අතන තියෙන දේ සිහි වුණා බලන්න හැරෙනවා අරහේ තියෙන දේ මතක් වුණා බලන්න යන්න ඕන කියලා කැමැත් ඉපදිනා කයොචවිලා එතනට යනවා. මේ පහවත් නිරුද්ධ වෙලා නැහැ. එහෙනම් අනතුරු දාවේ තැනක තාම ඉන්නේ. එතනින් ඒ ටිකක් නිරුද්ධ කරගෙන කොහොමද යන්නේ එහාට? මොකක්ද අපි හිතනවා කියන තැන තියෙන්නේ. සිතනවා, මෙනෙහි කරනවා, සිහි කරනවා කියන තැන තියෙනවා. අපි හිතන සිහි කරන දේවලට කියනවා සිතුවිලි කියලා. එකට වෙනවා ධර්මීය වචනය ධම්මායතනය කියලා. ධම්ම රූප කියලා කියනවා. ධම්මායතනය ධම්ම රූප කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා කියන ටිකට. අභිධර්මයේ අනුව පෙන්වුව චෛතසික 52ක්. සිතුවිලි. දැන් අපි හැමතිස්සෙම රැවටෙන්නේ සිතුවිලි වලට. සිතුවිලි වලට රැවටෙන අපි හැම මොහොතකම කාම ලෝකෙට එනවා. එහෙ අරිනවා. දැන් මේ අත්දැකීම ඔබේ අත්දැකීමක් වෙනවා. දැන් බලන්න. ඔබ දැන් ඇස් දෙක පියාගෙන ධර්මයට සවන් දෙනවා. මෙහෙම ඉන්නකොට ඔබට යමක් බලන්න නැවත හැරියෝ. ඒ හැරිය ඇයි කියලා ටිකක් හිතලා බලන්න. ඊට හැම වෙච්ච සිදුවි ඔහොම ඉන්නකොට ඔබට යම කෙනෙක් දෙයක් ඔන්න මතක් වුණා. මතක් වුණා දැන්. ඒක තියෙන්නේ අතනමයි. පෙර තිබුණු තැන, පෙර ඇසුර, පෙර දැනුම මතකයට ආවා. ඒ සිතුවිලි පහළ වෙලාම නේද එහෙ අරින්නේ. දැන් මොන එහෙ අරින්න හේතුව ඇතුළතයි තියෙන්නේ. ඇතුළතින් සිතුවිලි පහළ වුණු නිසායි, සිතට අරමුණු ලැබුණු නිසායි එහෙ ඉපැද්දි. දැන් අපි සැබෑ ලෙසම පංච ආයතනයෙන් මිදෙන්න නම් අපි මෙන්න මේ මනෝමය අරමුණ තුල රැවටෙන මුලාව ඊළඟට දුරු කරන්න ඕනේ. දැන් මෙතනදී අපිට ක්‍රම දෙකක් තියෙනවා. අපි එක ක්‍රමයක් තමයි ලෝකේ භාවිතා කරන්නේ. අපි දැන් දන්නවා මෙතන අරමුණ වුණොත්, සිහි වුණොත් මේ ලෝකේට, කාම ලෝකේට අපි අවධානය යොමු වෙනවා කියලා. දන්නා අපි මොකක්ද කරන්නේ? එක සිහි වෙන්නේ හිත ඉඳ තිබුණා. ඒ නිසා එක නිමිත්තක එක අරමුණක හිත තබනවා. එක තැනක හිත බැඳ තියෙනවා. එක අරමුණක හිත බැඳගත්තාම බාහිර අරමුණු සිහි වෙන්නේ තියෙන ඉඩ අඩු වෙනවා. ඒ හේතුවෙන් අර පංචායතනයේ හට ගැනීම, පංචායතනයේ ලැබෙන අරමුණු හමු නොවීම සිදු වෙනවා. මෙන්න මේ තුල අප්‍රමාණ සංසාන්තියක්, සංසිඳීමක් ලැබෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන එතන අපි හිත පිහිටුවේ ඇත්ත දකින්නේ නෙමෙයි. යම් අරමුණක හිත බැඳ තැබීමක් කරේ. ඒ වරපට කෙරුණු අපෝ හිත කැමති දේ හොයාගෙන කාම ලෝකෙට එනවා, හැට එනවා, කනට නාසයට දිවට කායට එනවා, රූප ශබ්ද ගන්ධ රස පහස හොයාගෙන. ඒක උපකාරක ධර්මයක් විතරයි මේ කමතනක නිමිත්තක හිත තබනවා කියන එක. ඊට අතිරේක අපිට එතන දැනුවක් නුවණක් ලැබිලා තියෙන ඕන. ඇයි මේක කරන්නේ? මේ තුල වෙන්නේ මොකක්ද? විය යුත්තේ මොකක්ද? කළ යුත්තේ මොකක්ද කියන දැනුම නුවණ ඒ හරියට ලැබෙන්න.